2004 පස්සේ සංවිධාන ව්‍යුහය මොකද උනේ, සංවිධානය කොහොමද ක්‍රියා කළේ කියන එක සරත් සහෝදරයා සහ රෝහිත් සහෝදරයා පැහැදිලි කිරීමක් කළා. මීළඟට මේ සාකච්ඡාවේ දිශානතය යොමු වෙන්නේ මේ සංවිධානයේ ඉදිරිය කොයි වගේද කියන එක සහ විශේෂයෙන්ම මහේෂ් සහෝදරයාගේ මැදිහත් වීම කොයි වගේද කියන එක සාකච්ඡා කරන්න. ඉතින් මීළඟට මහේෂ් සහෝදරයාට හැරෙන්නට කැමති, කොහොමද මේ සංවිධානයේ ඉදිරිය සහ ඒ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ කොහොමද ඔබේ අදහස්?
අසන්නන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපිට විශේෂ දවසක්. ඒ විශේෂ දවස මගේ ජීවිතයේ අවුරුදු 13ක 14කට පස්සේ යෙදෙනවා කියලා මට කියන්න ඕන. මොකද මට මුල් කාලීන සියලු කණ්ඩායමේ ප්‍රසිද්ධ සාකච්ඡා පබ්ලික් මීටින්ග්ස් හැම එකටම ආව කෙනෙක්. ඒතකොට මම සම්බන්ධ වෙලා හිටියේ නුවර කවයත් එක්ක, නුවර කේන්ද්‍රයත් එක්ක සම්බන්ධ වෙලා හිටියේ. ඒ කේන්ද්‍රේ මම හිතන්නේ මම තමයි වසර 3-4ක් එක දිගට කිසිම සතියක් වරද්දක් නැතුව සංවිධානයේ පන්ති වලට සහභාගී වුණේ. ඒක ඒ සහෝදරු දන්නවා. එතකොට ඒ සහභාගීත්වය, එහෙම නැත්නම් මම එහෙම එන්නේ ඇයි? මම ඒ විදිහට දෛනිකව, ඒ කියන්නේ එහෙම සතියක් සැරේම මේ සංවිධානයට එන්නේ ඇයි? බුක්මාක් එකට වේවා, ඕනම දෙයකට කියනවා, ඕනම දෙයකට මම එනවා. මෙහෙම එන්නේ මොන හේතුව නිසාද? මගේ අවිඥානීය ප්‍රශ්නයක්ද, වෙන මොකක් හරිද? අපි පොඩ්ඩක් ඒ සාකච්ඡාවේ මෙන්න මේ කොටස පැහැදිලි කරගෙන, දීප්ති විසින් ලංකාවේ නිර්මාණය කරන ලද අතිශයින්ම නිර්මාණශීලී සංවිධානය, අතිශයින්ම වැදගත් චින්තනමය ප්‍රබෝධය, අතිශයින්ම වැදගත් සත්භාවී මැදිහත් වීම, ඔන්ටොලොජිකල් ඉන්ටර්ෆරන්ස් එක, ඒ කියන්නේ සත්භාවි මැදිහත් වීම, මේ 1978 ජේ.ආර්. ජයවර්ධන විසින් ගෙන ලද විවෘතාර්ථිකයේ විසින් නිෂ්පාදනය කරන ලද පශ්චාත් ජේ.ආර්. දරුවා, පෝස්ට් ජේ.ආර්. චිල්ඩ්‍රන්, පශ්චාත් දේශපාලනික වශයෙන් ජේ.ආර්. දරුවන් හැටියට ඔහු හඳුන්වා දෙන්නේ 90 තරම් ඈත කාලයේදී අපි ජේ.ආර්.ගේ දරුවෝ. ඒ කියන්නේ මෙන්න මේ ජේ.ආර්.ගෙන් පසු ලංකාවට මොකද උනේ? එතනින් පස්සේ වාමාංශික දේශපාලනයේ දිශානතිය කෙසේ වෙනස් වී යුතුද කියන අතිශයින්ම නිර්මාණශීලී කාර්ය කරන ඔහු අපිව ආකර්ෂණය කරගන්නවා. අපි ආකර්ෂණය කරගන්නේ නිකම්ම නිකම් වරෙල්ලා මෙහෙට මෙන්න බත් පැකට් කියන ජවිපේ තුට්ටු දෙකේ දේශපාලනයෙන් නෙමෙයි, එතනින් නෙමෙයි, අපි කොහොම හරි වීදි සටන් කරමු කියන දේශපාලන ආස්ථාන ඉඳගෙන නෙමෙයි දීප්ති අපිට දේශපාලනයට එන්න කියන්නේ. ඔව්, අපිට කතා කරන්නේ අමුතුම නිර්මාණශීලී තැනකින්. ඒ නිර්මාණශීලී තැන තමයි ඔහු බුද්ධිමය වශයෙන් ඊටාම විදග්ධ මැදිහත් වීමක් කරනවා. ඒ විදග්ධ මැදිහත් වීම ඇතුලේ ඔහු අපිට අවිඥාණයට, අපේ අවිඥාණයට කතා කරලා කියනවා මෙන්න මේ වගේ අති විශාල ලෝක දේශපාලනයේ සිදුවෙන ධනවාදයේ ගෝලීය ධනවාදයේ නැගිටීම නම් සුවිශේෂී මොහොත ලංකාවට ඇවිල්ලා තියෙනවා, ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා, ලංකාව අතපත ගාගෙන යනවා, ලංකාවේ මුල් බැහැගෙනමින් යනවා. මෙන්න මේ දේශපාලනය කොහොමද තේරුම් ගත යුත්තේ? දිප්ති ඉතාම මෑතක ඊයේදා දිප්තියක අවසානයේ ඔව් ඒ දිප්ති අවසන් කරන්නේ මෙහෙමයි. මා විය හැකි ඇතැම් විට අවසාන ශ්‍රී ලාංකික වාමවාදියා, මාක්ස්වාදියා ලංකාවේ ධනවාදයේ තේරුම් ගන්නේ නැතුව ලංකාවේ වාමවාදය කළ නොහැකි යයි පිළිගන්නවා. ඒ කියන්නේ ධනවාදයේ තේරුම් ගන්නේ නැතුව ධනවාදය වෙනස් කරන්න බහින්ද එපායයි කියන ප්‍රථම සහ අවසාන මාක්ස්වාදී ඔහු විය හැකි කියලා. ඔහු ලියනවා. ඔහුට මේක ලියන්න වෙනවා. මොකද අපිට ඒක ලියන්න වෙන්නේ නැහැ. එතකොට මම මේකෙන් කියන්න උත්සාහ කරන්නේ ඔහු ආපහු ඒ වාක්‍ය හරහා කියන්නේ තමාගේ 20 අවුරුද්දක එක්ස් කණ්ඩායමේ දේශපාලනය පිළිබඳ දාර්ශනික කියවීම. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. මොකද ඒ කියන්නේ ඔහු? ඔහු කියන්නේ ඔහු පටන් ගත්ත. ඒ කියන්නේ ඒ අතිශයින්ම නිර්මාණශීලී ලාංකික දේශපාලන චින්තකයා. ඒ අතිශයින්ම නිර්මාණශීලී ලාංකික දේශපාලන මැදිහත්කරුවා. ඒ අතිශයින්ම නිර්මාණශීලී ලාංකික දේශපාලනයේ විදග්ධම විචාරකයා. ඔහු කියනවා අපිට 1990 තරම් ඈතසි අතීතයක JR පිළිබඳ කියවීමේදී කියනවා මෙන්න මේ පස්චාත් JR ප්‍රපංචේ ෆිනොමිනන් එක තේරුම් ගන්නේ නැතුව ලංකාවේ දේශපාලනය කරන එක ඉතාම අතාර්කික වැඩක් කියලා. ඒක තමයි මේ සහෝදරවරු දැන් පැය ගාන තිස්සේ අපිට වෙනත් ආකාරයකට කිව්වේ. විශේෂයෙන් අපේ සහෝදරිය සහ මේ රෝහිත සහෝදරයා අත් ඔහු කිව්වේ මොකක්ද? ඊට පස්සේ ඩීටුවර්ස් දීප්තිට පස්සේ ගනු ලබන අපි කියන්නේ අර ගුවන් යානේ මෙහෙම හැරවෙනවා කියලා, يعني මෙහෙම යන්න තිබ්බ එක ඒකට හරවන වෙන පැත්තකට අපි හයිජැක් කරනවා කියලා නෙමෙයි මම ඒක ඩීටුවර් එකක් කියතියි. කියන්නේ මෙහෙම යන්න තිබ්බ එක ඒකට අරන් යනවා වෙන තැන් වලට. එතකොට දීප්තිගේ උරුමයට පයින් ගහනවා මේ අය මේ ඒ නිශ්චිත මොහොතවල වල. ඒක 2005ත් වෙනවා 2004ත් වෙනවා. ඒක ඊට පස්සේ මහින්දලා තිනුත් තවත් අය තිනුත් ඒ විදිහටම සිද්ධ වෙනවා. ඔහුගේ උරුමේ ප්‍රබුද්ධ නිර්මාණශීලීත්වය කාටවත් දිගට ඉදිරියට ගෙනියන්න බැරි වෙනවා. දැන් මගෙන් අර මුලින්ම මේ හැඳින්වීම කරපු සහෝදරයා මගෙන් අහන ප්‍රශ්නේ තමයි ඔබගේ මැදිහත් වීම කුමක්ද කියන එක. මං ඇත්තටම මැදිහත් උනේ නැහැ. මං එකක් වෙන්නවා ලංකාවට. ඒක තමයි එක දෙයක් කරන්ඩ අනේ ඊට පස්සේ සියල්ල නිවැරදි වෙනවා කියලා. එකම එක දෙයක් කරමු. මම යෝජනා කරන එක දෙයයි කරන්න කියලා. දීප්තිගේ දේශපාලනයට භක්තිමත් වෙන්න. එච්චරයි මං කියන්නේ. මුකුත් කරන්න එපා වෙන. වෙන මුකුත් කරන්න යන්න එපා. මේ වෙලාවේ මුකුත් හදිස්සියෙන් කරන්න යන්නත් එපා. තකහණිය මේ වෙද්දුවෙන්ද හදන්නේ, බොඩ වෙද්දුවෙන්ද හදන්න එපා. දීප්ති කරපු වැඩේට භක්තිමත් වෙන්න මං ඒකට ගෙනාපු ලාංකික උදාහරණය තමයි හැමෝම කියවලා තියෙන ගුරු ගීතය. දුවිෂන් ඒ කිව්ව චූටි කරුණට මෙන්න මේ ඉස්කෝලේ අපි හදමු. අකුරු දෙක තුනක් ඉගෙන ගමු කියන ඒ පළවෙනි දේ. අකුරු දෙක තුනක් ඉගෙන ගන්න කියලා නෙවෙයි දීප්ති කිව්වේ. දීප්ති කිව්වේ JR ගෙන් පස්සේ ලංකාව තේරුම් ගමු. ඒ තේරුම් ගැනීමෙන් පමණයි අපිට ඇත්තටම ලංකාවේ වමක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? බුද්ධ දෝෂයකින් පස්සේ මොකද මේක අපේ පළවෙනි වැඩේ. අපි අහගෙන ඉන්න හැමෝටම කියන්න ඕන මේක අලුත් වැඩක්. අලුතෙන් අපි දේශපාලනයේ නැවත නිර්මාණශීලීව පටන් ගන්න හදන පියවරේදී කරපු අලුත් වැඩක්. ඒ අලුත් වැඩේදී දෝෂ එන්න පුළුවන්. මේ ඒ දෝෂ ගැන වැඩි හිතන්නේ නැතුව අපි මේ සාකච්ඡාවට බහිමු. මම වැඩි කාලයක් ගන්නෙත් නැහැ. නමුත් හැබැයි වැදගත්ම කාරණා කීපයක් කියන්න ඕන. ඒ වැදගත්ම කාරණා කීපය ඇතුළතදී මම පළවෙනියට ඉතාම වැදගත්. මම මේ කියන්නේ මේ මේ මේකෙන් අදහස් ගන්න මහානිකෙක් ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ 2005 සිට අතරමං වූ, ඒ කියන්නේ පළවෙනි ඛණ්ඩනයේ සිට අතරමං වූ, දෙවෙනි ඛණ්ඩනයේ සිට අතරමං වූ සියලු සහෝදරත්වයට මේ කියන්නේ ඇයි වැරදුනේ උඹලට කියලා. ඒ වරදින්ට හදපු මේකට නිර්මාණ ගෙනාවු තර්කය මේකයි. අපි ප්‍රශ්න කරමු. දීප්තියෝ ප්‍රශ්න කරමු. දීප්තියෝ ප්‍රශ්න කරන්න බෑ. දීප්තිය ඒකාධිපතියෙක්. මම මේ තර්කය අනිත් පැත්ත ගහනවා. මම කියන්නේ ඒක නෙමෙයි. අපි දීප්ති ප්‍රශ්න කරමු. ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි දීප්ති කරපු වැඩේට භක්තිමත් වෙමු. faithful වෙමු. ඒ කියන්නේ මේකයි. ඔහු මුල් අවස්ථාවේදී බලන්න මේක කොච්චර පුළුල් නිර්මාණශීලී කාර්යයක්ද ඔහු කරන්නේ. ඒක ඊට පස්සේ පරම්පරාවේ වගකීම තමයි. ඔහු විසින් ඔහුගේ වටේ හිටපු අයක වගකීම තමයි ඒක තව තවත් නිර්මාණශීලීකරණය කරලා ඉස්සරහට අරන් යන එක. නමුත් සිද්ධ වුණේ ඒක අනිත් පැත්ත. මම මේ කියන්නේ JR ගෙන් පස්සේ ලංකාව කියන ලිපියේදී ඔහු පැහැදිලිව සඳහන් කර, ඒ කියන්නේ ඔහු පැහැදිලිව ලංකාවේ මාක් කරනවා, සලකුණු කරනවා. මේක චින්තනමය ව්‍යායාමයකින් තොරව, පැහැදිලි චින්තනමය ව්‍යායාමයකින් තොරව මේක තේරුම් ගන්න බෑ. මේක තේරුම් ගන්න බැරි මේ JR ගේ මගුලක් නිසා නෙවෙයි. ගෝලීය ධනවාදයේ ඒ තරම්ම ගැඹුරු, ඒ තරම්ම පුළුල් ඒ තරම් අවිඥානික ප්‍රපංචයක් නිසා.
නැවතත් අපි සම්බන්ධ වෙනවා පොඩි බාධාවකින් පස්සේ. ඒක ඇත්තටම තාක්ෂණික බාධාවක්, අපිට කරන්න දෙයක්වත් නැහැ. අපි ජීවත් වෙන්නේ තාක්ෂණික ලෝකයක වුණාට තාක්ෂණය විසින්ම අපේ සීමා පනවලා තියෙනවා. ඉතින් හැමෝටම ශ්‍රාවකෙන්ට අපි කියන්නේ දේශපාලන ක්‍රියාදරයන්ට අපි මේ ආමන්ත්‍රණය කරමින් ඉන්න මේ සුවිශේෂී වැදගත් ඉතාම තීරණාත්මක ඓතිහාසික මොහොතේදී අපි මේ පුනරාවර්තනය, එහෙම නැත්නම් අපි මේ රිසරක්ෂන් එක, අපි නැවත මේ උත්ථානය, අපි නැවත මේ කරන හෙළිදරව්වේ තේමාව, ඒ කියන්නේ අවශ්‍යතාවය තමයි වමට අපි කියා සිටිනවා. ප්‍රධාන වශයෙන්ම අපිට මොකද්ද උනේ, අපි අපිට වැරදුනේ කොතනද, අපිට හරි ගියේ කොතනද, සහ අපි නැවත ලංකාවේ දේශපාලනයට එනවා නම් එන්නේ කොයි ආකාරයටද කියලා පැහැදිලි කරන්න තමයි අද මේ අඩහොරාව වැය කරලා තියෙන්නේ. ඉතින් මම මුලින් පැහැදිලි කිරීම අවසන් කරේ අපි දීප්තිගේ ව්‍යාපෘතිය, නිර්මාණශීලී ඒ නිර්මාණශීලී දේශපාලන ව්‍යාපෘතිය වරද්දා ගත්තා නේද කියන තැනින්. ඒ කියන්නේ ඔහු අපිට මූලික වශයෙන් කිව්වේ, මූලික වශයෙන් ඔහු අපිට ඉන්වයිට් කළේ, ආරාධනා කරේ වෙනම දේශපාලනයක්, ඒ කියන්නේ වෙනස් වූ දේශපාලනයකට. මොකද මේ වෙනස් වූ දේශපාලනේ නිර්මාණශීලී, ප්‍රබුද්ධ, චින්තනමය පදනමක් සහිත. එන්නේ චින්තනමය පදනම මොකටද? ඒ මොකටද? ලංකාවේ වැරදීගිය විප්ලව දෙකකින් පස්සේ ජීවිත විශාල ගණනක් වැය වෙච්ච ලේ කඳුළු ගංගා මතින් ලාංකික දේශපාලන, වාමයේ දේශපාලනය අවසන් වූ තැන තමයි දීප්ති මැදිහත් වෙන්නේ. ඔහුගේ මැදිහත් වීම අතිශයම වැදගත් කියලා මම කියන්නේ ඒකයි. මේක එක්ස්කණ්ඩායමේ හිටපු සහ දැන් අපිට ආදරය කරන හැමෝම ඉතාම පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක්. සහ අපගේ Facebook එකේ තැන් තැන්වල ඉන්න විවේචකයන්ටත්, තැන් තැන්වල පොඩි පොඩි තැන්වල ඉඳගෙන පොඩි පොඩි accounts තියාගෙන මූලික වශයෙන් අපේව අනිකා කරගෙන විවේචනය කරන කල්ලියක් අපිට දකින්න පුළුවන්. අපි එයාටත් කියන්නේ එකම දෙයයි සහෝදරත්වයෙන්, මෙන්න මේ කාරණාව. ඒ තමයි නිවැරදිව චින්තනමය ප්‍රබුද්ධතාවයකින් යුතුව දීප්තිගේ දේශපාලනික ආගමනය, ඒ 1990 දශකයේ වෙච්ච ඒ දේශපාලන ආගමනය නැවත තේරුම් ගන්න කාරුණික කරන ආරාධනාවක්. ඇයි එහෙම කියන්නේ? ඒ ප්‍රවේශයෙන් පමණයි අපිට මේ පරාජයේ සිටියෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. මොකද පරාජයේ සිටිය අරගල දෙකක් පශ්චාත් යටත්විජිත රාජ්‍ය විසින් විනාශ කරලා දැම්මා. තුන්වෙනි අරගලයේ LTTE අරගලයක් ඒ හා සමාන ප්‍රබලතාවයකින් යුතුව විනාශ කරලා දැම්මා. මම මේක මීට කලින් කියලා තියෙනවා, අද නැවත කියනවා. ඒ අවස්ථාවේ දීප්ති අපිට කියනවා, නැහැ උඹලා නිකන් ගිහින් කෝච්චියට යට වෙන්න එපා, නිකන් ගිහින් බෙල්ල තියන්න එපා, ඒ තියනවා වෙනුවට මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න නැවත අපි චින්තනය සකස් කරගමු. මෙන්න මේ නැවත චින්තනය සකස් කර ගැනීමේ ව්‍යායාමයේ තමයි ඔහුගේ සමස්ත කාලයම ගත වූ චින්තනමය ව්‍යායාමයේ දේශපාලන. එතකොට දීප්ති ප්‍රායෝගිකවාදියෙක්ද නැද්ද කියන ප්‍රශ්නේදී අපිට දෙන්න තියෙන ඉතාමත්ම සංයුක්ත පිළිතුර මේකයි. ඔව්, අපිට ප්‍රායෝගිකවාදීන් විය හැකි. රෝහිත සහෝදර හරි පැහැදිලිව කිව්වා, ප්‍රායෝගිකවාදීන් විය හැකි. අපිටත් ගිහින් කැහෙල් වලවල් කැපිය හැකි, බැරි නැහැ. අපිට ඕන නම් ගිහිල්ලා පාරවල් වල ගල්ලා තුරන්න පුළුවන්. අපිට ඕන නම් ගිහිල්ලා තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඕන නම් බිස්නස් කරන්නත් පුළුවන්. ඒක කරන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි මුලින් තේරුම් ගමු දුෂ්කර තත්ත්වයන් යටතේ ලාංකික චින්තන අනන්‍යතාවය, ලාංකික වාමාංශික චින්තන ප්‍රබුද්ධතාවය නැවත අත්පත් කරගමු අපි. ඒක තමයි දීප්තික ව්‍යායාමයේ උනේ. ඒ චින්තනමය ව්‍යායාමයට අපි තව අඩියක් ඉස්සරහට, අපි තව ඒ චින්තනමය ව්‍යායාමයේ තව අඩියක් අපි ඉස්සරහට ගෙනියමු. ඒ ගෙනිහිල්ලා මෙන්න මේ ධනවාදයේ නිශ්චිතව තේරුම් ගමු. ඒ තේරුම් ගැනීම ඇතුලේ ඒක වෙනස් කරමු. අන්න ඒක පදනම් කරගෙන තමයි ඊටම මෑත කාලේ මම මේ සංවිධානය එන්නේ. ඒ කියන්නේ මගේ ඉතිහාසය අද ඊයේ නෙමෙයි, උනාට මම රිජ්ජෝ දීප්තිත් එක වැඩ කරන්න පටන් ගන්නෙ මෙන්න මේ චින්තනමය ව්‍යායාමයට කරන්නා වූ ගෞරවයක් හැටියට. විශේෂයෙන් ඔහුගේ ලාංකික මැදිහත්වීම වෙනුවෙන් කරන්නා වූ ගෞරවයක් හැටියට භක්තිමත් භාවයකින් තමයි මම දීප්තිගේ දේශපාලනයට නැවත ආගමනය වෙන්නේ. මුළු සාකච්ඡාවට කීපයක් ඇතුලේ අපිට ඇහුදු ඇහිච්ච එක දෙයක් තියෙනවා. රොහිත සහෝදරයාගෙනුත් අපගේ රොෂානී සහෝදරියගෙනුත් ඇහුණු එක ඉතාම පැහැදිලි කාරණා දෙකක් මම එක මම වැඩි වෙලා කතා කරන්නේ ඒ කාරණා දෙක විතරක් මම සඳහන් කළා මම දීප්තිට දෙනවා. ඇයි මොකද්ද මේ කියන්නේ? අපි සමාජිකව හැමෝටම කියවෙන දෙයක් තමයි අපිට තේරෙන්නේ නැහැ කියන එක. මොකද්ද වෙන්නේ කියන එක. මෙන්න මේ තේරෙන්නේ නැහැ කියන එකට පිළිතුරු තියෙන්නේ නැවත දීප්ති අතේමයි. ඒ කියන්නේ ඔහු ප්‍රධාන වශයෙන් උත්සාහ කරන්නේ මම මුලින් කිව්වා වගේ චින්තනමය ව්‍යායාමයක්. එතකොට මිනිස්සු ආකර්ෂණය වෙන්නේ මොකේද? හැමෝම මෙතන සහෝදරයෝ කේස් ස්ටඩිස් එකකට ගත්තොත් හැමෝම කිව්ව දේ තමයි අපි දීප්ති ගොඩනගපු නිර්මාණශීලී කතිකාවටයි ආකර්ෂණය වෙන්නේ කියලා. ලෝගෝස් වචනයට ආකර්ෂණය වෙන්නේ. මෙන්න මේක අපි එරික් ෆ්‍රොම් හරහා තේරුම් ගත්තොත් මෙන්න මේ සරල කාරණයක්. මුලින් මිනිසා ජීවත් වුණේ JR මම ඕක සඳහන් කරනවා JR ගෙන් පසු ලංකාව ලිපිය සම්බන්ධයෙන් මුලින් ජීවත් වන්නේ මිනිසා. ඒ කියන්නේ ප්ලේටෝ හරි ඇරිස්ටෝටල්ගේ හරි තාර්කික චින්තනයට පෙර. ඒක හරි වැදගත් දාර්ශනික කාරණාවක් මම කියන්න යන්නේ. ඒ කියන්නේ වචනයට පෙර අවදිය. මේක ජිජක් ඊට පස්සේ ගේනවා මේ The Fragile Absolute කියන පොතේ. එයා කියන්නේ මෙහෙම දෙයක්. අපිට චින්තනයට පෙර පැවතිය මොකක්ද? විශ්වාස. විශ්වාස කියලා කියන්නේ මිත්‍යා විශ්වාස. එතකොට මෙන්න මේ මිත්‍යාවට එරෙහිව දීප්ති ගේනවා ලේඛනය. ඒකෙන් කියනවා අපිට ලෝගෝස් වචනේ අපි මේක සංකේතීය පිළිවෙල ඇතුළේ තේරුම් ගමු කියලා. එතකොට සංකේතීය පිළිවෙලට කලින් පැවති මිත්‍යාවට අපි කියනවා යථාව කියලා. දීප්ති විසින් මේ යථාව සංකේතීය පිළිවෙල තුරට ගේනවා වචනය හරහා කියනවා අපි චින්තනමය පසුබිමක් ඇත්තේ මේක තේරුම් ගමු කියලා. මෙන්න මේක තමයි හුඟක් අයට දරා ගන්න බැරි වෙන්නේ. හුඟක් අයට අවශ්‍ය අර මිත්‍යාව ඇතුළේ ජීවත් වෙන්න. නමුත් දීප්ති කියන පියාගේ වචනේ අපි මේක මීට කලිනුත් කිව්වා මෙන්න මේ වචනයට එරෙහි පියාගේ අපි අවසහෝදරත් එක්ක මම දැන් විනාඩිකට කලින් කතා කරේ මෙන්න මේ වචනයට එරෙහි වීම තමයි දීප්තිට ගේන ප්‍රධාන විවේචනය. ඒ කියන්නේ දීප්තිට එරෙහි වෙන්නේ එවුන් දන්නේ නැහැ. ඇයි එරෙහි වෙන්නේ කියලා. ඇත්තටම උන් එරෙහි වෙන්නේ ඔහු ගේන වචනයට ලෝගෝස්. එතෙන්ද එරෙහි වෙන්නේ. ඒතකොට මම කියන්න උත්සාහ කරන ඒ කියන්නේ ප්‍රධාන විවේචනාත්මක අක්ෂය ඕකයි. දෙවෙනි කාරණාව අපිට තේරෙන්නේ නැහැ කියනකොට. ඒ අපිට තේරෙන්නේ නැත්තේ ලංකාවේ මෙච්චර කල් චින්තනය සකස් වෙලා තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණේ සහ පැරණි වමේ චින්තනයේ. එතකොට පැරණි වමේ චින්තනයේ මුල්ලතාවට දීප්ති අතින් වෙනස් කරනවා. ඒන්නේ වෙනස් කරන ලද කතිකාවට තමයි ජවිපෙට යන්නේ නැති සමාජිකයෝ අපිට එන්නේ. එතකොට දෙවිහාමුදුරනේ අපේ සංවිධානය ඇතුළේ ඉන්න මිනිස්සු කෙහෙල්කොටු මේක කොරටු හදන්න නම් ඒ සමාජිකයෝ යවන්නේ. එතකොට එතන තියෙන තාර්කිකත්වයේ කුමක්ද? එතකොට අපිට සංවිධාන සමාජික ආකර්ෂණයේ වන්නේම චින්තනමය පසුබිමක් යටතේ. එතකොට අපි ඒ සමාජිකයට දෙන්න දඬුවම තමා නේද? දඬුවම තමයි ආපහු කෙහෙල් කොටි නැහැ. මං කියන්නේ අර ඒ දීප්තිගේ උරුමය අරගෙන දැන් එක යුගයක් තිබිලා තියෙනවා මට කියනවා ඩිටුවර් එක 2006 2006න් පස්සේ පොත්පත් කියවන්නේ නැහැ. 2005න් 6න් පස්සේ ඒ බොබ් මාලිගේ ඡායාරූප නැති වෙලා යනවා. ඒක කුස්සි වලට යනවා. හරිද? එතකොට ඒ කියන්නේ මේ මිනිසුන්ට මේවා තේරුම් ගන්න අවශ්‍යතාවය මේ සංස්කෘතික ලක්ෂණ. මෙන්න මේ සංස්කෘතික විප්ලවයේ හැඩරුව. දීප්ති ගේන්න එන්නේ සංස්කෘතික මැදිහත් වීම තේරුම් ගන්න මේ අයට හැකියාවක් නැහැ. ඒ කට්ටිය ආව ග්‍රාමීය පරිසරවල එහෙම දේවල් ඇත්තෙත් නැහැ. එතකොට ඒ ග්‍රාමීය ලෝකය life world හබමාස්ගේ වචනෙන් කිව්වොත් ඔහු කොළඹට ඇවිල්ලා නැවත ප්‍රතිනිර්මාණය කරනවා. මම ඔකට උදාහරණයක් කියන්නම්. මගේ අත්දැකීම. ඉස්සර නුවර සෙන්ටර් එකට යනකොට මුල් කාලේ දීප්තිලා ඒ කියන්නේ කතිකාවේ ඉන්න කාලේ මාර ලස්සන හොඳට අතුපතු ගාලා දෙපැත්තේ මෙන්න කාලෝස් සන්ටානාගේ මේ පික්චර් එකක් එක පැත්තකින් තියෙනවා. පොඩි গিටාර් එකක් පැත්තකින් තියලා තියෙනවා. ඊට පස්සේ ගිල්ලා මේ ලින්කින් පාක් ලගේ මෙන්න ෆොටෝ එකක් අනිත් පැත්තේ ගහලා තියෙනවා නේද? හොට් රෙඩ් ඩොට් චිලි පෙපර්ස් ලා ඉන්නවා. ඉතින් එන්න එහෙම අපි ආශක්ත වුණා ඒකට. ඊට පස්සේ මොකද්ද කළේ? ඒ ෆොටෝ ටික පැත්තකින් තියලා අර කළු බලුමයිල් සංස්කෘතියක් මෙන්න මේ සංවිධාන ආකෘතිය ඇතුළට ඒ කියන්නේ මොනවාද අපි කියන්නේ කෙහෙල් සංස්කෘතිය මේ සංවිධානය ඇතුළට අරන් එන්නේ සද්භාවී ආකාරයෙන්
චින්තනමය ආකාරයෙන් ඒ පැරණි ග්‍රාමීය ග්‍රාමීය ගොවියන්ගේ පුත්තුන් අතට නැවත සංවිධාන ව්‍යුහයේ ගමන් කිරීම නිසා හෝ අපි විසින්ම එසේ ගමන් කිරීමට ඉඩ සැලසීම නිසා හෝ අපි නැවත වරක් නැවතත් මම මේක අවධාරණය කරනවා දීප්තිගේ චින්තනයට පිටුපාලා දීප්තිගේ උරුමයට භක්තිමත් නොවීමේ ප්‍රතිඵලයක් හැටියට අපිට ආයෙ සිද්ධ වෙනවා ගල්ලෙන් වලට යන්න. ගල්ලෙන් වලට යනවා කියලා කියන්නේ මූලික වශයෙන් කිව්වොත් සරච්චන්ද්‍රගේ පීතෘ ඝාතක සංස්කෘතිය මිත්‍යාවට ආපහු අපිට යන්න සිද්ධ වෙනවා. ජාතක කතාව වලට ආපහු අපිට යන්න සිද්ධ වෙනවා. ඒකයි මෙන්න මේ අපගමනේ ඒ රිටර්න් එක අපගමනේ ඇතුලේ අපිට අද මේ වෙනකොට ඔය මේ කියන්නේ දීප්තිගෙන් පස්සේ පෝස්ට් දීප්ති මේ ප්‍රපංචය ඇතුලේ තේරෙන්නේ. එතකොට අපි මේකෙන් ගැලවෙන්න ඕන. මෙන්න මේ ගැලවීමේ එක තැනක් හැටියට තමයි මම දේශපාලනයට කියන්නේ දීප්තිත් එක දේශපාලනය කරන්න එන්නේ. මම ඉගම් පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන. මෙතනින් පස්සේ අපේ පක්ෂයේ කාර්ය අපේ අනාගත කාර්යය තව වසරකට හෝ දෙකකට හෝ තුනකට මම කියන්නේ අතිශයින්ම සීමිත කාර්යයක් අපිට තියෙන්නේ. අපිට බෑ හැමදේම කරන්න. අපිට ජවිප කරන දේවල් කරන්න බෑ. ජවිප මොනවද කරලා තියෙන්නේ? ඔච්චර නටලා. දැන් නටනවනේ අවුරුදු ගානක් තිස්සේ පස්ස උඩ තියාගෙන නටනවා. නමුත් මොනවද වෙලා තියෙන්නේ? මුකුත් වෙලා නැහැ. ලංකාව දසමකින් වෙනස් කරගන්න බැරි වුණා ජවිපට මම කියනවා. හා ජවිපෙන් කැඩිලා ගියේ ඊට පස්සේ පෙරටු ගාමීන්ට. මොනවද ලංකාව වෙනස් කරලා තියෙන්නේ? මොනවද ලංකාවට අලුතෙන් නිර්මාණශීලීව දායක කරලා තියෙන්නේ? මුකුත් නැහැ. නමුත් අපේ සීමිත කාර්යය ඇතුලේ අතිශයින්ම සීමිත කාර්යය ඇතුලේ අපි ලාංකික චින්තනය වෙනස් කරන්න උත්සාහ කරනවා. නැවත ප්‍රබුද්ධ මාක්ස්වාදී චින්තනයක් ගොඩනගන්න උත්සාහ කරනවා. ඒ ගොඩනගන්න උත්සාහ කරන වැඩේ ඇතුලේ අපිට කෙහෙල් කොටු කරන්න ශක්තිය නැහැ. අපිට නැවත ඌරු කොටු හදන්න ශක්තිය නැහැ. අපිට නැවත මීහරක් එලවන්න ශක්තිය නැහැ. අපි මේ ශක්තිය වැය කරලා තියෙන්නේ චින්තනමය ව්‍යායාමයක් සඳහා. ඒක මං කියන්නේ හැමදාටම තියාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් අපි නිශ්චිත කාලවකවානුව අපි විසින් තීරණය කරනවා මේ මෝඩ වාම සංස්කෘතිය මේ ආකාරයට පවතිනවා නම් අපිට තව සැහැණ කාලයකට මේ චින්තන ව්‍යායාමයේ කරගෙන යන්න වෙනවා. ඒ ව්‍යායාමයේ අවම වශයෙන් තව අවුරුද්දක් දෙකක් අපි දිගටම මේ ආකාරයෙන්ම මතවාදී ආධිපත්‍ය අපි තුල තියාගෙන ඉන්නවා. ඒ සඳහා අපි දීප්ති කරන ලද දේශපාලන يعني වැඩපිළිවෙලට භක්තිමත් වෙමින් ප්‍රශ්න කරමින් අපි තුලම ප්‍රශ්න يعني අපි තුලම ප්‍රශ්න අපි නිරාවරණය කරගනිමු. අද මේ කරන්නේත් එහෙම දෙයක් කරමින් අපි ඉස්සරහට යනවා. අපි සමග එකතු වෙන්න අපි ප්‍රබුද්ධ වාමාංශික සංස්කෘතිය සඳහා ඇත්තටම විශාල ව්‍යායාමයක් ධර්මින් සිටිනවා. මම කියන්නේ අසාගෙන ඉන්න හැමෝටම අපි කියන්නේ අපි සමග එකතු වෙන්න, අපිට ආධාර උපකාර කරන්න, අපි බලමු මේ ලංකාවේ වාමාංශික චින්තනය වෙනස් කරන්න, JR ගෙන් පසු ලංකාව වෙනස් කරන්න.